ಆನರಬಲ್ ತಿಲರಾಜ ಮತ್ವ.
ಗೌರವ ಸಭಾನಾಯಕರ್ ಅವರ್ಗಳೇ, மிக முக்கியமாக நாங்கள் அடைந்திருக்கக்கூடிய 17வது அரசியலமைப்பு திருத்தத்தின் கீழாக பெற்றுக்கொண்ட இந்த ஆணைக்குழுக்கள் அதிகம் விவாதிக்கப்பட்டிருக்கின்ற இந்த நாளிலே என்னை பேசுவதற்கு அனுமதித்தமைக்காக உங்களில் முதல் நன்றி தெரிவித்துக் கொள்ள கடமைப்பட்டிருக்கின்றேன். பல்வேறு ஆணைக்குழுக்கள் பற்றிய, பிரதமர் அலுவலகம் பற்றிய விவாதங்கள் இன்று நடைபெற்ற போதும் கூட இந்த கிடைக்கப்பெற்ற ஒரு சில நிமிடங்களில் என்னுடைய முன்மொழிவுகள் சிலவற்றையும் சேர்த்துக்கொள்ளலாம்னு நினைக்கிறேன். குறிப்பாக இந்த நாட்டில் சட்டம் பற்றிய பிரச்சனைகளே அதிகளவாக இருக்கின்றது. பொதுவாக ஒரு குடிமகன் சட்டத்தை தெரிந்திருக்க வேண்டும் என்கின்ற எதிர்பார்ப்பு பரவலாக இருக்கிறது. ஆனால் நாங்கள் பாடசாலை கல்வியை தரம் 1 தரம் 13 வரை கொண்டு செல்ல வேண்டும் என்கின்ற ஒரு புதிய முன்மொழிவையும் கூட நாங்கள் எடுத்து வைத்திருக்கிறோம். பாடசாலைகளிலே பல்வேறு பாடத்திட்டங்களை நாங்கள் வைத்திருக்கிறோம். இங்கே நீதி சேவை ஆணைக்குழுவும் தேசிய கல்வி ஆணைக்குழுவும் கூட இன்றைய விவாதத்தில் சேர்த்து கொண்டுபட்டிருக்கிற நிலையில் அந்த சுயாதீன ஆணைக்குழுக்களிடம் நான் ஒரு பாராளுமன்ற உறுப்பினராக ஒரு யோசனையை முன்வைக்கலாம் நினைக்கிறேன். எங்களது நாட்டிலே படிக்கின்ற மாணவர்கள் சட்ட திட்டங்கள் பற்றிய எந்தவிதமான கல்வி அறிவையும் பெறாமலேயே 13 கல்வி கற்கிறார்கள். விஞ்ஞானம் பாடத்தில் கற்றுதான் வைத்தியராக வர வேண்டும் என்கிற நிலை இருக்கிறது. அதேபோல கணித பாடம் கற்றுத்தான் பொறியியலாக வர வேண்டும் என்ற நிலை இருக்கிறது. ஆனால் சாதாரண வாழ்க்கைக்கு அவசியமான சட்டக்கல்வியை பெற்றுக் கொடுப்பதற்கு நாம் சட்டத்தரணியானால் மாத்திரம்தான் முடியும் என்ற நிலை காணப்படுகிறது. மிக ஆரம்ப காலங்களிலிருந்தே பாடசாலை மட்டத்தில் பாடவிதானங்களுக்கிடையே இந்த சட்டக்கல்வியை புகுத்தி ஒவ்வொரு வகுப்பிலும் அவர்களுக்கு ஆங்காங்கே நாட்டில் இருக்கக்கூடிய சட்டங்கள், அந்த சட்டத்தை மீறினால் வரக்கூடிய பிரச்சனைகள் சம்பந்தமான தெளிவினை மாணவர்களுக்கு ஊட்டுவதன் ஊடாக நான் நினைக்கிறேன் குற்றமற்ற அல்லது குற்றங்கள் குறைவாக நிகழக்கூடிய ஒரு சூழ்நிலையை நமது நாட்டில் உருவாக்க முடியும். இது பற்றிய கவனத்தை சுயாதீன ஆணைக்குழு என்ற வகையிலே தேசிய ஆணைக்குழுவும் நீதி சேவை ஆணைக்குழுவும் கவனத்தில் எடுத்து பாடசாலை கல்வி முதல் சிறுபராயத்தின் முதலே நாங்கள் பாடசாலைகளில் சட்டம் பற்றிய கல்வியை நடைமுறைப்படுத்துவதற்கு அவள் கற்பிப்பதற்கான ஒரு திட்டத்தை வகுக்க வேண்டும் என்கின்ற எனது அபிப்பிராயத்தை முன்மொழிவாக முன்வைக்கிறேன். அதே வேளையிலே எல்லை மேல்நிலைய ஆணைக்குழு சம்பந்தமாகவும் இன்று விவாதிக்கப்படுகிறது. நாங்கள் கடந்த காலங்களிலே எல்லை மேல் நிர்ணயம் சம்பந்தமாக பல்வேறு சிக்கல்களை அனுபவித்திருக்கிறோம். குறிப்பாக உள்ளூராட்சி மன்ற தேர்தலுக்காக 2012 செய்யப்பட்ட எல்லை மேல் நிர்ணயம் என்பது முழுக்க முழுக்க அரசியல் அடிப்படையில் செய்யப்பட்டது என்கின்ற அடிப்படையை நாங்கள் பலரும் உணர்ந்திருக்கிறோம். கடந்த காலங்களில் அது ஒரு பிரச்சனையாகவே முன்வைக்கப்பட்டது. ஒரு கட்சி தனது ஆட்சியை தொடர்ச்சியாக தக்க வைத்துக் கொள்கின்ற வகையிலே அந்த காலத்திலே எல்லை மேல் நிர்ணய ஏற்பாடுகளை செய்தார்கள் என்கின்ற வகையில் குறிப்பாக நான் பிரதிநிதித்துவப்படுத்தக்கூடிய நுவரெலியா மாவட்டம் இந்த எல்லை மேல் நிர்ணயத்திலே மிகவும் பாதிப்படைந்தது. ஒரு கிராம சேவகர் பிரிவை 5-6 பிரித்து வெவ்வேறு திசைக்குமான எல்லைகளுக்குள் அவர்கள் பிரித்து வைத்திருப்பதன் காரணமாக அந்த கிராம சேவகர் பிரிவிலிருந்து தெரிவாக கூடிய மக்கள் பிரதிநிதிகள் பாதிப்படைகிறார்கள். மக்கள் பிரதிநிதிகள் இல்லாத நிலைமை ஒரு கிராமத்துக்கு உருவாகிறது. இது பெரிய அநீதியாகும். எனவே இதனை நாங்கள் பல்வேறு சந்தர்ப்பங்களில் சுட்டிக்காட்டிய போதும் கூட மீள திருத்துமாறு கேட்டுக்கொண்டும் கூட முழுமையாக கிடைக்கவில்லை. எனவே இப்போது மாகாண சபைகளுக்கான எல்லை மீள் நிர்ணயம் சம்பந்தமாக பேசப்படுகிறது. மாகாண சபை உறுப்பினர்களை தெரிவு செய்து கொள்ளும் முகமாக எல்லைகளை மீள் நிர்ணய செய்யும் படிமுறைகளே செயன்முறைகளிலே எல்லை மீள் நிர்ணய ஆணைக்குழு இறங்கியிருக்கிறது. இந்த சந்தர்ப்பத்தில் எல்லை நிர்ணய ஆணைக்குழுவிடம் நான் பிரதான வேண்டுகோள் ஒன்றை முன்வைக்க விரும்புகிறேன். நாங்கள் இந்த சட்ட ஏற்பாடுகளை செய்யும் போது சிறுபான்மை இனங்கள் பாதிப்படையாத வகையிலே அவர்கள் செறிவாக வாழக்கூடிய பிரதேசங்களிலே சிறு தொகுதிகளை உருவாக்கக்கூடியவாறான ஏற்பாடுகளை செய்ய வேண்டும். அந்த பொறுப்பு எல்லை மேல் நிர்ணய குழுவுக்கு இருக்கிறது. எனவே இந்த நாட்டில் பாதிப்புற்றிருக்கக்கூடிய பல்வேறு சமூகம் சார்ந்த சமூக குழுமங்களின் பிரதிநிதித்துவத்தை உறுதிப்படுத்துகின்ற வகையிலே எல்லை மேல் நிர்ணயங்களை செய்கின்ற போது இந்த விடயங்களை கவனத்தில் கொண்டு அவர்களின் பிரதிநிதித்துவத்தை துண்டாடுவதை இலக்காக கொண்டதாக அல்லாமல் நேர்த்தியான முறையிலே எல்லை மேல் நிர்ணய குழுவை அமைப்பதற்கும் தேர்தல் தொகுதிகளை அமைப்பதற்கும் மாகாண சபை தேர்தல் தொகுதிகளாக இருக்கட்டும் அல்லது வட்டாரங்களாக இருக்கட்டும் அல்லது பாராளுமன்ற தேர்தலுக்கான தொகுதிகளாக இருக்கட்டும் இந்த தொகுதிகளை நிர்ணயம் செய்யும் போது சனத்தொகையை கணக்கெடுக்கின்ற அதே நேரத்திலே பரப்பெல்லைகளையும் கவனத்தில் கொண்டு அதில் உள்வாங்கக்கூடிய கிராம சேவர் பிரிவுகளையும் கவனத்தில் கொண்டு இதனை முழுமையான ஒரு தேசிய திட்டமாக வகுக்கிட வேண்டும். தேசிய நிர்ணய முறைமையை நாங்கள் நிச்சயமாக எதிர்பார்க்கின்றோம். அந்த தேசிய நிர்ணய முறைமை கீழாக சராசரியாக 1500 சனத்தொகைக்கு ஒரு கிராம சேவர் பிரிவு என்ற தேசிய தன்மை தேவைப்படுகிறது. இப்போது நுவர்லியா மாவட்டத்தை எடுத்துக்கொண்டால் கிராம சேவகர் பிரிவுகளின் அடிப்படையிலேயே அந்த எல்லைகள் பிரிக்கப்பட்டிருப்பது மிகவும் மோசமான முறையிலே ஒரு சமமற்ற நிலையிலே காணப்படுவதை நாங்கள் பல்வேறு சந்தர்ப்பங்களை சுட்டிக்காட்டியிருக்கின்றோம். எனவே அடிப்படை மக்களின் அந்த பிரதிநிதித்துவ பிரச்சினையில் எழுகின்ற சிக்கலானது மேல்மட்டம் வரை அவர்களது பிரச்சனை வெளிப்படுத்தப்படுவதிலே அவர்களுக்கு அபிவிருத்தி நடவடிக்கைகளை சென்று சேர்வதிலே பாரிய சிக்கல்களை உருவாக்குகிறது. எனவே எல்லை மேல் நிர்ணய குழுவுக்கு மிக முக்கியமான ஒரு பணி இருக்கிறது. இப்போது இருக்கின்ற நாட்டில் இருக்கக்கூடிய கிராம சேவகர் பிரிவு எல்லையிலிருந்து வட்டார எல்லைகளிலிருந்து மாகாண சபை அல்லது மாவட்ட எல்லைகள் வரை நிர்ணயம் செய்யும் பொழுது நிச்சயமாக யாருக்கும் பாரபட்சம் ஏற்படாத வகையிலே அனைத்து மக்களையும் உள்வாங்கக்கூடியதாக அந்த எல்லை மேல் நிர்ணயத்தை உருவாக்கக்கூடிய நியமன உருவாக்க வேண்டிய கடப்பாடு எல்லை மேல் நிர்ணய குழுவுக்கு இருக்கிறது நினைக்கிறேன். இப்போது கூட 2 வாரங்கள் காலம் தவணை கொடுத்து எங்களிடம் எல்லை மேல் நிர்ணய மாகாண சபைகளுக்கான எல்லை மேல் நிர்ணய அறிக்கையை தயாரிக்குமாறு அல்லது முன்மொழிவை கோருமாறு கேட்டிருக்கின்றார்கள். எங்களுக்கு பல்வேறு சிக்கல்கள் இருக்கிறது. எவ்வாறு இந்த தொகுதிகளை உள்வாங்கி நாங்கள் இந்த எல்லை மேல் நிர்ணயத்தை தீர்மானித்து தொகுதிகளை தீர்மானிப்பது என குறிப்பாக பிரதேச செயலகங்களை அடிப்படையாக வைத்துக்கொண்டு மாகாண சபைகளுக்கான தேர்தல் தொகுதிகளை நியமிக்கும் ஒரு கடப்பாட்டினை அல்லது முன்மொழிவினை அவர்கள் செய்திருக்கிறார்கள். நுவர்லியா மாவட்டத்தை பொறுத்த வரைக்கும் 5 பிரதேச செயலகங்கள் இருக்கிறது. ஆனால் 7 லட்சத்துக்கும் அதிகமான சனத்தொகை வாழ்கிறார்கள். 1 பிரதேச செயலகத்திற்கு கீழ் 2 லட்சத்துக்கும் அதிகமான சனத்தொகை வாழ்கிறார்கள். 1 பிரதேச செயலகத்தின் கீழ் 83,000 அளவான சனத்தொகை வாழ்கிறார்கள். எனவே ஒரே மாவட்டத்தின் 2 பிரதேச செயலக பிரிவு கீழ் வேறுபட்ட அளவிலான சனத்தொகை காணப்படுவதன் காரணமாக ஒரு முறைமையான அடிப்படையில் காரணமாகத்தான் பிரதேச செயலகங்களை அதிகரிக்கின்ற கோரிக்கையை நாங்கள் தொடர்ச்சியாக முன்வைத்தோம். எனவே இந்த எல்லா விடயங்களையும் கவனத்தில் கொண்டு எதிர்வரும் காலத்தில் எல்லை மேல் நிர்ணயம் செய்யும் போது அனைத்து மக்களையும் உள்வாங்கக்கூடிய முறையிலே அதனை வடிவமைக்க வேண்டும் என கேட்டுக்கொண்டு இந்த வாய்ப்பினை வழங்கிய உங்களுக்கு நன்றி கூறி விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
தேங்க் யூ வெரி மச். சீர்சாங்க எக காரக சபா எங்கது? சீர்சாங்க தேக காரக சபா எங்கது? சீர்சாங்க ஹத்தர காரக சபா எங்கது? பஹா காரக சபா எங்கது? சீர்ஷ ஹய காரக சபா எங்கது? ஹத்த காரக சபா எங்கது? அட்ட காரக சபா எங்கது? நமே காரக சபா எங்கது? தஹாய் காரக சபா எங்கது? 11 காரக சபா எங்கது? 12 காரக சபா எங்கது? 13 காரக சபா எங்கது? 16 காரக சபா எங்கது? 17 காரக சபா எங்கது? 18 காரக சபா எங்கது? 19 காரக சபா எங்கது? 20 காரக சபா எங்கது? 21 காரக சபா எங்கது? 22 காரக சபா எங்கது? 23 காரக சபா எங்கது? 24 காரக சபா எங்கது? 25 காரக சபா எங்கது? 26 காரக சபா எங்கது? 324 காரக சபா எங்கது? பார்லிமெண்ட்டோய் அலி ரஸ்வே. ஓட ப்ளீஸ். சீர்ஷ அங்க எக்க தெக்க ஹத்தர் சிறு தகத்துன தக்குவாது, தாசை சிறு விசையாய தக்குவாது, துன்சிய விசியாத்தரது காரக சபாவேதி சரக்கா பலா சம்சோதன ரஹிதவ சம்மத்துபாவ மெம சபாடு தன்வனு கெமெத்தமி சபாவ கல் தபீம கரு சபாநாயகத்துமா
பார்லிமேந்து ஹெட்டுதே கமய மாறுவந்தேக்
சபாவ கல் தபீமி யோஜனாவ கரு புத்திக பத்திர்ன மெத்துமா ஈட்ட பிரதம கரு எட்டர் குணசேகர மெத்துமா மூலாசென்று பெம்னுனியத்த
மூலாசனூட மந்திரித்துவனி கட்டார் ராஜ்ய பாத்தாகின்பன ஸ்டெஃபத் ஸ்ரீலங்கா பாசலை பரிபாலன எமராஜ்ய ஸ்ரீலங்கா தானாபதி காரியாலய மெதிஹத்வீமத்துளின் கெட்டல் ரெசக் பெர்னகி அதி ஹெயின் மெம பாசல சம்பந்த ஸ்ரீலாங்கிக தர்வன் திமாபியன்ஹா சேவக்கின் அப்பஸ்தாட்ட பத்தேத்த எமனிசா மே பிலிபந்தவ விதிமத் பரீட்சன் சுதுகோட்ட எஹி பவுட்டின கெட்டலு விசுந்தீம சதா ரஜே வகா மதிஹத்வீத்தியாய் மெம் பார்லிமேந்துவ யோஜனா கராய் விஜயபால ஹிட்டரச்சி மெத்துமா ஸ்துதி ஸ்திரக்கணும் இம் பாசம் அங்காய் கதா கண்ணும்
ஸ்திரக்கிரீம முலாசனி கரு மந்திரித்துமணி கரு புத்திக பத்திரன மெத்துமா விசின் பார்லிமேந்து மந்திரித்துமா விசின் විශේෂයෙන්ම කටාර් රාජ්‍යයේ ස්ටපෝඩ් ශ්‍රී ලංකා පාසලේ ඇති වී තිබෙන ගැටලුව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාව මම ස්ථිර
කරනවා. බුද්ධිගවතර මන්ත්‍රීතුමා, ඔබතුමා යෝජනා ඉදිරියට ගෙන යාම.
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, කටාර් රාජ්‍යයේ ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසල ලාභ නොලබන පාසලක්. තවත් නිවැරදිව කිව්වොත් 1962 ශ්‍රී ලංකාවේ පාසල් රජයට පවර ගන්නට ප්‍රථම කොළඹ ආනන්ද නාලන්ද වගේ විද්‍යාල, ගාල්ල මහින්ද විද්‍යාලය, නුවර ධර්මරාජ විද්‍යාලය, කුරුණෑගල මලියදේ විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය වගේ එහි ප්‍රජාව එකතු වෙලා එහි ප්‍රභූන් විසින් පාලනය කරන පාලක මණ්ඩලකින් යුක්ත පාසලක්. දැන් හරියට මියුසියස් විද්‍යාලය වගේ තියෙන මේ පාසල දරුවෝ 1000 ගණනක් අධ්‍යාපනය ලබන, ඒ වගේම මේ පාසල තුළ විශාල වත්කම් ප්‍රමාණයක් තියෙන පාසලක් විදිහට මේ පාසල ක්‍රියාත්මක වේගෙන යද්දී පෞගිය තානාපතිවරයා, මීට කලින් හිටපු තානාපතිවරයාත් මේ පාසලට ඉතා නරක විදිහට ඇඟිලි ගැසීම් සිදු කරන්නට උත්සාහ කළා. එහි ප්‍රතිඵලයක් විදිහට මේ ඒ හිටපු තානාපතිවරයා යලි කැඳවන්නට නැත්නම් රිකෝල් කරන්නට සිද්ධ වෙනවා. දැන් මේ පාසලේ පරිපාලන හෝ මූල්‍ය අක්‍රමිකතා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ගන්න තියෙන ක්‍රියාමාර්ග වෙනම ක්‍රියාමාර්ග, ඒ සම්බන්ධයෙන් යා යුතු වෙනම ක්‍රමවේදයක් තියෙනවා. මේ දැන් ගැටුම ඇති වෙන්නේ මේ පාසල වෙනම තවත් පාසලක් හදන්න ඒ අයට ලැබුණු ඉඩමක අවශ්‍ය සියලු සැලසුම් හදලා ඒ සැලසුම් අනුව ඒ පාසල ගොඩනැගීම සඳහා කැඳවන අවශ්‍ය කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඒ සඳහා කැඳවීම් කරනවා. මේ අවස්ථාවේදී මේ විශාල මුදලක් මේ පාසල සතුව තියෙනවායි කියන විශ්වාසය උඩ තානාපතිවරුන් නොමග යවමින් තානාපති කාර්යාලයේ ඉන්න ඇතැම් දූෂිත නිලධාරීන් තානාපතිවරුන්ට වැරදි චිත්‍ර මවාපාමින් පෙන්වන කටයුත්තක්. ඒ කටයුත්තේ ප්‍රතිඵලයක් විදිහට තමයි තානාපතිවරු නොමග ගිහිල්ලා මේ පාසලත් එක්ක ගැටුම් ඇති කරගන්නේ. මට මේ අවස්ථාවේ හැන්සාඩ් ගත කරන්න පුළුවන් කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති PDPSA ලියනගේ, නැත්තං කවුරුත් දන්න ASP ලියනගේ මහත්තයා, යොමු අංක QTR ඇලයිරක් EDU ඇලයිරක් 2017 ඇලයිරක් 4 2017/9/7 දෙමව්පියන්ගෙන් සැදුනලත් පාසල් සංවර්ධන සමිතියක් පිහිටවීම කියලා විහිළුකාර ලියුමක් ගහනවා. දැන් මේ ලියුම මුද්‍රණය කරන්න කරපු ලියුමක අපි දැන් ඔබතුමා මම අපි ලියුම් ටයිප් කරන්නේ නැහැ, අපේ කාර්ය මණ්ඩල තමයි ලියුමක් ටයිප් කරන්නේ. මේ ලියුම බැලුවොත් පේනවා කටාර් තානාපති කාර්යාලයේ ඉන්න ටයිප් කරන ටයිපිස්ගේ ඉඳලා මේ අයගේ සිංහල පිළිබඳව, මේ අයගේ සිංහල භාෂාව පිළිබඳ දැනුම පිළිබඳව වෙනම පරීක්ෂණයක් පවත්වනවා. දැන් මේ තානාපතිවරයා අස්සම් කරන ලියුමේ ඒ ලියුමෙම තැන් තැන්වල තියෙනවා තානාපතිතුමා අදහස් කර ඇත. තානාපතිතුමාගේ මූලිකත්වෙනි. දැන් ඔබතුමා ලියුමක් ලියනකොට මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඔබතුමාට මන්ත්‍රීතුමා කියලා ලියා ගන්නවද? මම ලියුමක් ලියද්දි මට මන්ත්‍රීතුමා කියලා ලියා ගන්නවද? දැන් පිළිතුරු දෙන විදේශ කටයුතු රාජ්‍යමත්තුමා එතුමාම අස්සම් කරලා ලියුමක, එතුමාට ගරු හැමතිතුමා ගරු රාජ්‍යමත්තුමා කියලා ලියා ගන්න. ලියුමක් ලියන්න දන්නේ නැති අඳබාලයෝයි, අඳබාලයෝ ටයිප් කරන ලියුම් බලාගෙන අස්සම් කරන අඳබාල තානාපතියෝයි මේ තානාපති කාර්යාලවලට ගියාම රටේ ගෞරවය බිඳුවලට කෙලසෙනවායි කියන උදාහරණ තමයි මේ අපිට ලැබිලා තියෙන්නේ. ඒ නිසා මම මේ ලියුම හැන්සාඩ් ගත කරනවා. ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මුලින්ම මම ඉදිරිපත් කරන්න කැමති මේ පාසල රජයට ගන්නවයි කියලා, එහෙම නැත්නම් තානාපති කාර්යාලයට පවර ගන්නවයි කියලා කිව්වා. මම මේ අවස්ථාවේදී ජනාධිපතිතුමා, අගමැතිතුමා, විදේශ කටයුතු අමාත්‍යතුමා, ඒ වගේම විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා, ඒ වගේම ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා, විශේෂයෙන්ම රාජිත් සේනරත් මැතිතුමාට මම කතා කරා. මේ බොහෝ දෙනෙක් විකාර වැඩේ ගැන හිනා වුණා. විශේෂයෙන් මම සන්තෝෂ වෙනවා අද මේ සභාවේ ඉන්න විදේශ කටයුතු රාජ්‍යමත්තුමා අතිගරු ජනාධිපතිතුමාත් එක්ක කටාර් නිල සංචාරයේදී මේ පාසලට ගියා. ඒ පාසලේ ප්‍රගතිය, ඒ පාසල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට දක්වන ලැදියාව මම මේ පාසල දැකලවත් නැහැ. මේ පාසලේ කළමනාකරණ මණ්ඩලයේ සභාපතිවරයා මේ සිද්ධිය ගැන අපි කතා කරාට පස්සේ මුලින්ම ඇවිල්ලා අපි හම්බ වෙනකන් අපි ඒ අය දන්නේ නැහැ. නමුත් ඉතා පැහැදිලිව අද වෙනකොට තානාපතිතුමාට ලැබිලා තියෙන උපදෙස්, තානාපතිතුමාට විශේෂයෙන් මේ අවස්ථාවේ ජනාධිපතිතුමා කිව්වා කරුණාකරලා මේ පාලක කමිටුවේ සභාපති කුමුදු ෆොන්සේක මහත්තයට එරෙහිව නගපු චෝදනා ඉවත් කරගන්න කියලා. හැබැයි තානාපතිවරයා මේ චෝදනා ඉවත් කරගන්නවා කියලා කිව්වට එහෙම ඉවත් කරගන්න බවක් තාමත් අපිට පෙළලා නැහැ. ඒ නිසා මට ආරංචි විදිහට තානාපති කාර්යාලයේ සමහර නිලධාරි තානාපතිවරයාට බලපෑම් කරනවලු මේවා ඉවත් කරගන්න එපාය කියලා. මම ගරු විදේශ කටයුතු රාජ්‍යමන්ත්‍රීතුමාගෙන් කියනවා කඩිනමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදය හදන්න කියලා. ඒ වගේම කුමුදු ෆොන්සේක මැතිතුමාට විවිධ චෝදනා නගමින් ඔහු සිරගත කරා. පාසලේ බැංකු ගිණුම මේ තානාපතිවරයා මැදිහත් වෙලා ඒ බැංකු ගිණුම වරක් අත්හිටෙව්වා. නමුත් පරීක්ෂණ වලින් පස්සේ ඒ බැංකු ගිණුම යලි සක්‍රිය කරනු ලැබුණා. රටක් විදිහට අපි ලැජ්ජ වෙන්න ඕන. අපේ රටේ තානාපතිවරයා ඒ රටට ගිහිල්ලා ඒ රටේදී කළ යුතු දේ තියෙනවා, නොකළ යුතු දේ තියෙනවා. ඔහු අපේ රටේම අපේ ශ්‍රී ලාංකීය උපසංස්කෘතිය ඒ රට තුළ ප්‍රවර්ධනය කරන්න ගෙනියන පාසලට මේ විදිහට බලපෑම් කරමින් ඒ රටවල්වල රාජ්‍ය ආයතන වලට ගිහිල්ලා තානාපති මුක්තිය පාවිච්චි කරලා ඉතා කැත විදියට මෙවැනි ක්‍රියාමාර්ගවල යෙදුනම රටක් විදියට ගෞරවය කෙලසෙන්නේ ලංකා දැන් විදේශ අනික් අපේ දකුණු ආසියාතු කලාපේ මිත්‍රයන් ඉන්දියාව ඒ වගේම නේපාලය පකිස්තානය මේ වගේ රටවල්වල කටාර දේශයේ ඉන්න ඒ රටවල්වල පුරවැසියෝ ලංකාව දිහා බලන්නේ කොයි ආකාරයට මොකටද මේ වෙනම පාසලක් ඇති කරේ දැන් කටාර දේශයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට බැරිද තමුන්ගේ දරුවෝ කටාරවල තියෙන කටාර පාසල්වලට යවන්නේ ඇයි එහෙම නෝ මේ 1000 ගානක් දරුවෝ කටාර දේශයේ තියෙන ශ්‍රී ලංකා පාසලට යවන්නේ ඒ ශ්‍රී ලාංකේය අනන්‍යතාවය රැක ගන්න ඕනෙ හින්දා ශ්‍රී ලාංකේය උපසංස්කෘතියට ගරු කරන හින්දා ඒ අය අතර සිංහල දරුවෝ දෙමළ දරුවෝ මුස්ලිම් දරුවෝ ඉන්න බෞද්ධ දරුවෝ හින්දු දරුවෝ ඉස්ලාම් දරුවෝ ඒ වගේම ක්‍රිස්තියානි කතෝලික සහ වෙනත් නිකායන් නියෝජනය කරන දරුවෝ ඉන්න ඒ අය තමුන්ගේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය රැක ගන්න ඕන හින්දායි මේ පාසල් තුල මේ විදිහට කටයුතු කරන්නේ. ඉතින් එහෙම තියෙද්දි මේ දිගින් දිගටම තමුන්ගේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවය රැක ගන්න උත්සාහ කරන පාසලකට අපි කරන්න ඕන රජයක් විදිහට සහයෝගය දීම. හැබැයි තානාපතිවරයාත් ඔහු යට තින්න මේ නිලධාරිනුත් කරන්නේ මෙතන කකුලෙන් ඇදීම. ඒ වගේම මම සඳහන් කරන්න ඕන මූලාසනාරුද මන්ත්‍රීතුමනි තානාපතිතුමා නිතරම කියන දෙයක් තමයි තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් මේ පාසල පැවැත්වෙන්නේ කියලා. ඒක වැරදි. තානාපති කාර්යාලයේ පහසුකම් සලසන්න. ඒ වගේම ඔහු මේ සඳහා අනුශාසකත්වය දරනවා. හැබැයි අනුග්‍රහක නෙවෙයි. හැම ලිපියෙන්ම තානාපතිවරයත් තානාපති කාර්යාලයේ නිලධාරිනුත් බොහෝ දෙනෙක් නොමග යවනවා. තානාපති කාර්යාලය තමයි අනුග්‍රාහකය කියලා. අනුග්‍රාහකය කියන්නේ කවුද? ස්පොන්සර්. ස්පොන්සර් කියන්නේ මුදල් සපයන. ඉතින් මේ තානාපති කාර්යාලය එවැනි මුදල් සපීමක් කරන්නේ නැහැ. ඔවුන් පහසුකම් සලසන්නාගේ භූමිකාවයි කරන්නේ. තානාපති කාර්යාලයකින් කරන්න ඕන ආයෝජකයන් ගෙනෙන්න, ශ්‍රමිකයන්ට ඒ රටේ ඉන්න විදේශීය අපේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සහයෝගය දෙන්න, වැඩි වැඩියෙන් ආයෝජන ගෙනෙන්නට අවශ්‍ය කටයුතු කිරීම, රටවල් දෙක අතර රාජ්‍යතාන්ත්‍රික අනිකුත් ගනුදෙනු සිදු කිරීම. හැබැයි තානාපති කාර්යාලය ඒ තමුන්ට කරන්න කටාර තානාපති කාර්යාලය තමුන්ට කරන්න තියෙන තමුන්ගේ වගකීම මතක කළා. මේ ඉස්කෝලයක් පස්සේ එළවන්නේ කටාර් මුදලින් මිලියන 90ක් ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 4000ක විතර ඒ මහ දවැන්ත මුදල් ප්‍රමාණය. දැන් මේගොල්ලෝ ඒකත් කියනවා මේක ලාභ නොලබන ඉස්කෝලයක් නම් මෙච්චර මුදලක් අර මුදලේ තියෙන්නේ කොහොමද කියලා. ඒක හරි පැහැදිලි. දැන් මියුසියස් විද්‍යාලයේ අරමුදලක් තියෙනවා. ඒක ලාභ නොලබන පාසලක්. ඒක අරමුදල තියෙන්න පුළුවන්. මම කලින් කෝ වගේ 62ට 1962ට කලින් පාසල් පවර ගන්නට කලින් ඒ පාසල්වල අරමුදලක් තිබුණා. ඒක ඒ මුදල ලාභය නෙවෙයි. ලාභය කියන්නේ තනි පුද්ගලයෙක් එක් සාක්කුවක් දාගත්තොත්. ඒ නිසා ඉතා පැහැදිලිව මම සඳහන් කරන්න ඕනේ මේ තානාපති මුක්තිය අවභාවිතා කරමින් කටයුතු කිරීම. ඒ වගේම මම විදේශ කටයුතු රාජ්‍යමන්ත්‍රීතුමාගේ අවධානය යොමු කරන වැදගත් කාරණයක්. මම ඒකට දාලා ලියවිලි දෙකක් මේ අවස්ථාවේ හැන්සාට් ගත කරන අතරේ තානාපති කටාර තානාපති කාර්යාලයේ වෙබ් අඩවියට ගිහිල්ලා බැලුවොත් ඒ වෙබ් අඩවිය තනිකරම කෝලම් මඩුවක් වගකීමකින් විරහිතව ඒ වෙබ් අඩවිය පාවිච්චි කරන අපි ලෝකේ දැකලා තියෙනවා ශ්‍රී ලාංකීය වෙබ් අඩවි තානාපති කාර්යාලවල. හැබැයි කටාර තානාපති කාර්යාලයේ පවත්වාගෙන යන වෙබ් අඩවිය ලැජ්ජයි. ඒක තනිකරම තානාපතිවරයාගේ පහත් ඌමනා වෙනුවෙන් පාවිච්චි කරන තානාපති කාර්යාලය තමුන්ගේ පහත් ඌමනා වෙනුවෙන් පාවිච්චි කරන ඉතා නරක විදියට නැත්තම් තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය තමුන්ට වුණා ගණිකා වෘත්තිය දෙවීමක් තමයි සිද්ධ කරන්නේ. ඒක තනිකර මඩ ගොහරුවක්. ඒ නිසා මම විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලනවා. මේ තානාපති කාර්යාලවල වෙබ් අඩවි පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වන්න. නිලධාරියෙක් ලවා පූර්ණ පරීක්ෂණයක් පවත්වන්න. ඒ වෙන කිසි හේතුවක් නිසා නෙවෙයි. මේ වෙබ් අඩවි වලින් කීර්තිය හෝ අපකීර්තිය ගෙනෙන්නේ ශ්‍රී ලාංකේය අපිට. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම මේ තානාපතිවරයා ලාභ නොලබන මෙවැනි ආයතනයක CSR ව්‍යාපෘති නැත්නම් Corporate Social Responsibility Fund එක, මේක ඇත්තම ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වුණු ජෝන් F. කෙනඩි මෙතුමා දුන්නු අදහසක්. සමාජය තුළ යමක් කමක් ඇති හැකිය අය ඉන්නේ ස්වල්ප දෙනයි, නැති බැරි අය වැඩි. ඇති හැකි ස්වල්ප දෙනාට නැති බැරි බහුතරය රකින්න ආරක්ෂා කරන්න බැරි නම් ඇති හැකියටත් ඒ සමාජය පවතින්න බෑ කියන අදහස මුල් කරගෙන තමයි ලෝකෙ මේ CSR ව්‍යාපෘති ඇතුණේ. අද සෑම ව්‍යාපාරික ආයතනයක් වේවා, එහෙම නැත්නම් යම් කිසි මට්ටමක සමාජ සත්කාරක එදෙන ආයතන වේවා, CSR ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. දැන් මේ කටාර් රාජ්‍යයේ තියෙන ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලත් විවිධාකාරයෙන් එවැනි සමාජ සත්කාරක වැඩසටහන් නියදෙනවා. ගංවතුර, සුනාමි එවැනි ඛේදවාචකයන් අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති සඳහා සහාය දක්වනවා. ඒ වගේම රටවල් දෙක අතර ඒ බැඳීම ඇති කරන පාලමක් විදිහට ඒ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති ලංකාවට මුදල් යවලා ලංකාවේ ව්‍යාපෘති කිරීම වැරදිය කියන බොරු බෝඩ් එකකට මුවා වෙලා තානාපති කාර්යාලයේ ඉතා වැරදි විදිහට නොමග යවන. මොකද මේ තානාපතිවරයා ලංකාවේ කුප්පකට ව්‍යාපාරිකයෙක්. ඔහු ලෑන්ඩ් සේල් සම්බන්ධයෙන් කටයුතු කරන අතරෙම අපි දන්නවා සමහර වෙලාවට පත්‍ර පිටුගණන් දැන්නින් දාන. ඔහු සම්බන්ධ කරගත්ත මාධ්‍ය සියලු මාධ්‍යවේදීන් නොවුනත් ඔහුගේ මුදල් වලට, ඔහුගේ මත්පැන් වලට යට වෙන මාධ්‍යවේදීන් ඉන්නවා. ඉතින් ඒක හොඳම උදාහරණේ පහුගිය පෝය දිනේ මම ඒ ලිපිය මුලස්සනාරුට මන්ත්‍රීතුමනි මේ අවස්ථාවේ සභාගත කරනවා. පහුගිය පෝය දවසේ හරියටම කිව්වොත් නොවැම්බර් මාසේ 3 වෙනිදා මේ ඉල් පුරපසලස්සක පෝය දවසේ මේ තානාපතිවරයා ලංකාවට ඇවිල්ලා අපේ ගෙදරට ගිහිල්ලා මට කවුද කිව්වා රුපියල් 50,000ක් විතර වටින මත්පැන් බෝතලයක් කියලා. මත්පැන් බෝතලයක් අපේ මගේ සහෝදරියට දීලා ගිහිල්ලා බෑග් එකක දාලා. සහෝදරිය එයා ගියාට පස්සේ බෑග් එක ගන්න පොල්පුවම මේකේ මත්පැන් බෝතලයක්. මට දුරකථන ඇමතුමක් දීලා කිව්වා මේ කටාරවල තානාපති ASP ලියනගේ කියලා මහත්තයෙක් ආවා මෙන්න මේ විසිටින් කාඩ් එකකුයි මත්පැන් බෝතලකුයි දීලා කියලා.
ඔතුමා කලින් අඳුරනවාද යව?
ආ?
කලින් අඳුරනවාද යව?
ඒක තමයි මම ඔතුමාට කියන්නේ. නෑ මේ මේ සිද්ධිය ගැන කතා කරනකොට මං හිතන්නේ එයා වෙන වෙන අය ඔහොම විස්කි බෝතල් වලට අරක්කු බෝතල් වලට ඇල්ලුවම එයා හිතන ඇති අපිවත් අල්ලන්න පුළුවන් කියලා. ඒ නිසා මම ඉන් පස්සේ මේ වෙලාවේ මං මේ හැන්ඩ්සාඩ් ගත කරන මේ ලිපිය පිටු තුනක ලියුමක් ලියලා ඔය ඒ බෝතලෙයි මේ ලියුමයි දෙකම එයාගේ බොරැල්ලේ තියෙන ගෙදරට ගිහලා එයාගේ දූගේ අතරම මං දුන්නා. මේ ගිය සතියේ දුන්නා. මොකද මම මත්පැන් දුම් වැටි පාවිච්චි කරපු කෙනෙකුත් නෙවෙයි, පාවිච්චි කරන කෙනෙකුත් නෙවෙයි. මගේ විවාහ මංගල උත්සව වලදීවත්, මංගල උත්සව වලදීවත්, අවමංගල උත්සව වලදීවත් මත්පැන් පාවිච්චි කරන්නේ නැහැ. මං එයාට මේ ලියුමෙන් කිව්වා එයා අරක්කු වලට ගන්න ජාතියේ මිනිස්සු ඇති, දේශපාලඥයෝ ඇති, නිලධාරීන් ඇති, පත්‍රකාරයෝ ඇති. හැබැයි මාව ඒ විදිහට ගන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි. ඒ නිසා ඔයා වැරදි මිනිහෙකුට ගෙනත් දීලා තියෙන අනිත් එක බෞද්ධයෙක් වුණු මට පෝය දවසේ මේ වගේ මත්පැන් බෝතල් ගෙනත් දීම ගැන එයා තානාපති කෙනෙක් නම් මම ලැජ්ජ වෙනවා. යහපාලන ආණ්ඩුවේ මම ඒකයි ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, විදේශ ඇමතිතුමාට කියන්නේ මේ වගේ මානසික පිස්සෝ මේ තානාපති කාර්යාලවල මේ සේවයට යොදවන්න එපා. අපි ලැජ්ජ වෙන්න ඕනේ. මේ අරක්කු බෝතල් ගෙනල්ලා මන්ත්‍රීවරුන්ගේ, මත්පැන් බෝතල් ගෙනල්ලා මන්ත්‍රීවරුන්ගේ වලට තෑගි දෙන තානාපතිලා කවුද මේ? මොනවද මේ? ලැජ්ජ වෙන්න ඕනේ. ඒ නිසා මම ඉතා පැහැදිලිව ලියුමක් කියලා එයා පහුගිය මැතිවරණ වෙලාවේදීත් මට කතා කරලා කිව්වා අකුරැස්සේ එයාගේ ගෙයක් තියෙනවායි ගන්න කියලා. මං කොහොමට අවශ්‍ය නැහැ. මට අවශ්‍ය නැහැ. මගේ මැතිවරණ ව්‍යාපාරේ එහෙම ගෙවල් වුණා නැහැ කියලා. ඊට පස්සේ එයා මේ වගේ පුජ්‍යලෝ මේ අපි තානාපති සේවයට අපි යහපාලන ආණ්ඩුවක් ගෙනලා අපි පොරොන්දුනේ මොන අය තානාපති කාර්යාලවලට පත් කරනවා කියලාද? අපි පොරොන්දුනේ වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික සේවය වෘත්තීය අය පත් කරනවා කියලා. මං කියන්නේ වෘත්තීය අය පත් කරන්න බැරි නම් දේශපාලන හිතවතුන් පත් කරත් කමන්නේ, දේශපාලන උන්මත්තකයන් පිස්සම් පත් කරන්න හොඳ නැහැ තානාපති සේවයට. ඒකයි මේ පැහැදිලිව කියන්නේ. ඒ නිසා මම ඉතා පැහැදිලිව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ඉල්ලන්නේ කටාර් තානාපති කාර්යාලය, ඒ වගේම තානාපති කාර්යාලයේ භූමිකාව, තානාපතිවරයාගේ භූමිකාව මේ පාසලට අනුශාසක මිස අනුග්‍රාහකයන් වන බව ඒක පැහැදිලිව නිරවුල් කරන තත්ත්වයට පත් කළ දෙන්නේ. ඒ වගේම ලාභ නොලබන ආයතනයක අරමුදලක් තියෙන්න පුළුවන්, හැබැයි ඒ අරමුදල විග්‍රහණය වෙන්න ඕනේ ඒක හරි. මම කියන්නේ තානාපති කාර්යාලයේ නියෝජිතෙක්. මම කිව්වා මාස්පතා මේ පාසලේ කමිටු රැස්වීම වලට එවන්න කියලා. පත් කරන්න කියලා. මම ආවම ඒ සභාපතිතුමාගෙන් පාලන කමිටුවේ එහෙම පත් කරන්න කියලා ලියුමක් යවුවට එහෙමත් වෙලාවක තමයි ලු එවන්නේ. එහෙම නැත්නම් එවන්නේ නැතිලු. ඒ නිසා තානාපති කාර්යාලයට උපදෙස් දෙන්න විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යතුමනි හැමදාම මේ පාසලෙන් ඉල්ලනවා අපිට නියෝජිතයෙක් දෙන්න මේ කමිටුවට ඇතුළු කරගන්න. එතකොට නමක් යවනවා. හැබැයි ඒ නිලධාරියා දිගින් දිගටම එන්නේ නැහැ. ඉඳලා හිටලා තමයි එන්නේ. ඒ නිසා විදේශ කටයුතු අමාත්‍යංශය මේ ස්ටැෆර්ඩ් පාසලේ නියෝජිතයා විදියට තානාපති කාර්යාලයෙන් පත් කරන නිලධාරියාට අනිවාර්යයෙන්ම සහභාගි වෙන්නටයි කියන්න ඕනේ. ඒ වගේම කුමුදු ෆොන්සේකා මැතිතුමායි පාලක මණ්ඩලයේ සභාපතිතුමා. එතුමා දේශපාලන වශයෙන් අපිත් එක්ක හිටපු කෙනෙක් නෙවෙයි. පහුගිය පාර්ලිමේන්තු මැතිවරණදී එතුමා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ජාතික ලැයිස්තුවෙත් එතුමාගේ නම ඇතුළත් වෙලා තිබුණා. ඉතින් මෙතන දේශපාලන කාරණයක් නෙවෙයි අපිට තියෙන්නේ. අපිට තියෙන්නේ එතන දරුවෝ 1000ක් ඉගෙන ගන්නවා. ඒ දරුවෝ 1000 පිටිපස්ස දෙමව්පියෝ 2000ක් ඉන්නවා. ඒ පෞල් විදියට සැලකුවොත් අඩුම ගානේ එතන නියෝජනය කරන විශාල පිරිසක්. ඒ පිරිස පිටිපස්සේ ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ කාරණය පිළිබඳව අවධානය යොමු කළා. මේ බොරු චෝදනා නගමින් ශ්‍රී ලංකාවට ලැජ්ජ කරමින් එහෙ කටාර් ජනරජයේ ආයතනවලට මේ පාසලේ පරිපාලනට සම්බන්ධයි දිගින් දිගටම ගෙනිහිල්ලා ඒ අයට සිදු කරන හැරස්මන්ට්ස් නැත්නම් ඒ අයට සිදු කරන කරදර කිරීම නතර කරන්න විදේශ කටයුතු අමාත්‍යාංශය අදාළ මැදිහත් වීම කරන්න. ඒ වගේම නව පාසලක් ගොඩනගන්න ඉඩමක් දැන් ලැබිලා තියෙනවා. ඒ අයට අරමුදල් තියෙනවා. ඒ පාසල ගොඩ ඇතරම ජනාධිපතිතුමාගේ අතින් මුල්ගල් තියන්න බලාපොරොත්තු වුණේ තානාපතිවරයා මේ ඇති කරපු පිස්සු නැටිල්ල. ඒ වගේම එයා යටතේ ඉන්න මේ දූෂිත නිලධාරීන් ලියුමක් ටයිප් කරන්න දන්නේ නැති නිලධාරිනියන් සල්ලි කඩා වඩා ගන්න කටාරගෙන ඉන්න නිලධාරිනියන් කරපු මේ බාධාව හින්දා එතන ශ්‍රී ලාංකික දරුවෝ වෙනුවෙන් තව පාසලක් හදන්න තිබිච්ච තත්ත්වෙ නැති වෙලා ගියා. ඒ නිසා ඒ තත්ත්වය යළි ඇති කරන්න අවශ්‍ය සහයෝගය දෙන්න. ඒ වගේම තානාපති කාර්යාලය කළ යුතු මූලික වැඩ කොටස් තානාපති කාර්යාලයක් විදිහට පුළුවන් තරම් ශ්‍රී ලංකාවට ආයෝජකයන් අරගෙන ඉන්න ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කටාර් දේශය තුළ ප්‍රවර්ධනය කරන්න ප්‍රවර්ධන වැඩසටහන්. ඒ වගේම අපේ එහෙ ජීවත් වෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ඌමනා එපාකම් පිළිබඳව ගැඹුරින් අවධානය යොමු කරලා ඒ අය වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් සහයෝගයේ ශක්තිය මේ කාරණා පිළිබඳව න්‍යායපත්‍රයක් කාලසටහනක් හදලා ක්‍රියා කරනවා විනා මේ ඉස්කෝලයක් අල්ලගෙන ඒකේ දැවැන්ත අරමුදලක් තියෙනවා දැක්කම ඉඩම් කෑල්ල දැක්කම අර රුපියල් සතවලින් ගණන් හදන දැන් අපි දන්නවනේ මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි හරකෙක් දිහා සාමාන්‍යයෙන් අවිහිංසා සංගමයක නැත්තම් නිර්මාංශාහාර සංගමයක නැත්තම් අවිහිංසාවාදී සංගමයක සභාපතිතුමා හරකෙක් දිහා බලන්නේ එක විදියකට හරක්මස් විකුණන හරක්මස් මුදලාලි හරකෙක් දිහා බලන්නේ තව විදියකට. ඉතින් පාසලක තියෙන අරමුදලක් දැක්කම ඒක දිහා ව්‍යාපාරික කොටමේ සරුසාර ඉඩම් කට්ටි කරන ව්‍යාපාරිකෙක් බලන්නේ එක විදියකට. හැබැයි අධ්‍යාපනයට ලැබි ඉගෙනගත්ත මොලේ තියෙන තනකොළ කන හරකෙක් නොවන අංකුර වල්ග නැති වෘෂමයෙක් නොවන කෙනෙක් බලන්නේ තව විදියකට. ඉතින් ඒ නිසා ඉතා පැහැදිලිව ඒ පාසලට අවශ්‍ය සහයෝගය ශක්තිය තව තවත් අපි පහසුකම් සලසන්නාගේ
විනාඩි 10යි තියෙන අමුතුමාටත් උත්තර දෙන්න විනාඩි 10
ඉඩ තියෙනවා ලබා දීමට කටයුතු කිරීම ඉතා වැදගත්. ඒ වගේම එතන පාලක මම ඉවර කරන විනාඩියේ
මට නෙමෙයි සම්පූර්ණ විනාඩි 10 තියෙන අමුතුමාටත් එක්ක
මං හිතුවේ මට විනාඩි 10ක් දෙනවා කියලා.
තුමාට විනාඩි 20ක් කතා කළා.
හා හොඳයි. ඒ නිසා මම ඉල්ලන්නේ විශේෂයෙන්ම මේ පාසල පවර ගන්නවා අය පාසල පවරා ගැනීමට විදේශ අමාත්‍යාංශයේ අවසර දුන්න අය ඒ වගේම මේ පාසල පවත්වාගෙන යන්න රජය මුදල් දෙනවා අය රජ අනුග්‍රහය දක්වන අය මේ වගේ බොරු කන්දරාවක් කියමින් මේ පාසල පරිපාලනය බිඳ වැටෙන දරුවන්ගේ මානසික තත්ත්වය බිඳ වැටෙන දෙමව්පියෝ කලබල කරන්න මේ කටයුතු සිදු නොවී මේ පාසල පවත්වාගෙන යන්න ඒ පාසල ශ්‍රී ලාංකේ අපිට අභිමානයක් විදියට ශ්‍රී ලාංකේය ජන විවිධත්වය තුළ අපේ සංහිඳියාවට ශක්තියක් විදියට පවත්වාගෙන යන්න ආදර්ශයක් මැද පෙරදිගට දෙන්න පුළුවන් වාතාවරණ ඇති කරන්න අවශ්‍ය සහයෝගය දෙමින් ඒ තියෙන ගැටලු නිරාකරණය කරන්න විදේශ රාජ්‍ය අමාත්‍යතුමා මේ කටයුතු ලොකු කැපකිරීමක් කරා කියන එක මම දන්නවා. ඒ නිසා ඒ සහයෝගය ඉදිරියට ලබා දෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා මම ඉතා ගෞරවයෙන් ඉල්ලනවා මුලාසන මන්ත්‍රීතුමා.
පිළිතුරු කතා කිරීම ගරු අමාත්‍යතුමා ප්‍රසන්න සේනාලයි අමාත්‍යතුමා.
Honorable member of the chair, the Stafford Sri Lanka school in Doha is being managed by a group of Sri Lankan community members under a board of directors. The school, as per Qatari regulations, is considered as a community school, and its financial and administrative transactions should come under the supervision of the embassy. Sri Lanka embassy and the Stafford Sri Lanka school in Doha had a dispute over the management and supervisory role of the embassy for some time. During the recent state visit by His Excellency the President, to which I myself was able to participate, to Qatar, His Excellency the President, Health Minister Rajita Sen Ratna, and other ministers who also participated, visited the Stafford School in Doha on 26th October 2017. And the following decisions were taken. The ambassador to withdraw all charges against Mr. Kumudu Fonseca. Mr. Fonseca to submit reports regularly to the embassy on administrative and financial matters related to the school. Mr. Fonseca to include an official from the embassy in his board of governors. Following this settlement, Mr. Kumudu Fonseca has been informed by the ambassador to make a request from him to withdraw the case based on the settlement referred to before. I was informed by my secretary, state secretary rather, Mrs. Grace Asirwadam, that Mr. Kumudu Fonseca has already informed her that the ambassador has agreed to withdraw the said charges against him. Honorable member of the chair, in light of the above, it is clear that the matter between Sri Lanka embassy and the Stafford Sri Lanka school in Doha has been resolved amicably. I have also advised the ministry officials to follow up on this matter. I reiterate that it is the intention and the firm commitment of the Ministry of Foreign Affairs to streamline the smooth functioning of the school and to look after the welfare of the Sri Lankan communities and their families abroad. Garu Moolasana Rooda Mantri Tumani, Atigaru Janadhipathumage Kata Sancharayata Matat Sambandha Venda Vasanava Thibba, E Avasthavedi Mamat Atigaru Janadhipathuma Samage Evagema Rajith Sen Ratna, Faisal Mustafa Wage Amathiwaru Saha Mantriwaru Kipa Denek Samaga Mema Pasalata Giya. ඒ අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමාගේ දෘෂ්ටි කෝණයෙන් මේ ප්‍රශ්නට ඉතාමත්ම සුදුසු විසඳුම වූයේ ගරු හිටපු අපේ ඒස්පිලියනගේ ඉන්න තානාපතිතුමාගේ තර්කයද එහෙමත් නැත්නම් කුමුදු ෆොන්සේක මහත්මයාගේ තර්කයද වඩාත් වළංගු කියන එකට වඩා එතුමා දැක්කේ ඒ පාසලේ ඉගෙනුම් ලබන දුවාදරුවන්ගේ යහපත සඳහා තමයි මේ ඉස්කෝලේ පවත්වගෙන යන්නේ කියන කරුණත් ඔවුන් වෙනුවෙන් සාධාරණ විසඳුමක් ලබා ගත යුතුයි කියන අදහස තමයි අතිගරු ජනාධිපතිතුමාට තිබුණේ. ඒ ඔස්සේ අතිගරු ජනාධිපතිතුමා හිතුවේ දෙපාර්ශ්වයම එකඟතාවයකට ගේන එක වඩා සුදුසුයි කියලා. ඒ අවස්ථාවේදී අපිට ඒ කර්තව්‍ය ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් අපි සියලු දෙනාම සහභාගී වුණු ඒ අවස්ථාවේ අපිට කරන්නට ලැබුණා. එහිදී තානාපතිතුමා පොරොන්දුවක් දුන්නා සියලුම කුමුදු ෆොන්සේකාට විරුද්ධව එල්ල කළා තිබුණු සියලුම චෝදනා ඉවත් කරන්නටත් කුමුදු ෆොන්සේකා මහත්මයා අපි ඉදිරියේ ප්‍රකාශ කරා එතුමත් අපේ තානාපති කාර්යාලයේ නියෝජිතයන් දෙන්නෙක් පාසල් පාලක මණ්ඩලයට ඇතුළත් කරන බවත් ඒ වගේම කලට වේලාවට ඒ මුදල් ගන්න දෙනු සියල්ලක්මත් පරිපාලන කටයුතු සියල්ලක්මත් පිළිබඳව ඒ රිපෝට් ටික තානාපති කාර්යාලයට ලබා දෙන්නම් කියන විශ්වාසය එතුමා ලබා දුන්නා. ඉතින් ඒ අනුව දෙපාර්ශ්වයම එකඟතාවයකට ආවා. ඉන් පසුව මගේ රාජ්‍ය ලේකම්තුමියටත් කුමුදු ෆොන්සේකා මහත්මයා පෙරේදා දවසේ කතා කරපු වෙලාවේ ප්‍රකාශ කරේ අපි දැන් එකඟතාවයකට ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ ඉවරයි කියන එක. ඉතින් මම හිතන්නේ මේ ප්‍රශ්නය ගැන අපිට දිගින් දිගට කතා කරන්න අවශ්‍යයි කියලා මේක විග්‍රහ කරන්න අවශ්‍යයි කියලා. හැබැයි ඒ නොවිසුඳු නහොත් ඉදිරි දවස් දෙක තුනේදී අපිට අපි ඉදිරියේම දෙපාර්ශවයේම එකගතවට ආපු ඒ කරුණු මත්තෙන් අපිට පුළුවන් වෙනවා මේ කට්ටියට ඒ ඒ එකඟ වෙච්ච කාරණාවලට අනුකූලව කටයුතු කරන්න කියන මැදිහත් වීම කරන්න මම හිතන්නේ නැහැ මේ ප්‍රශ්නේ දිගින් දිගට යයි කියලා. හැබැයි බැරි වෙලාවත් ඒක දවසක්වත් කල් ඇදුනොත් මම පුද්ගලිකව ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා කියන ප්‍රකාශයත් මම මේ සභාව ඉදිරියේ කරන්නට කැමතියි. මම හිතන්නේ මේ කල්තබීමේ යෝජනාවට මම ඉස්කෝලේ ප්‍රශ්න දාලා තියෙන හින්දා මමත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැති කෙනෙක්. මේ ඒ බුද්ධික පතිරණ මන්ත්‍රීතුමාගේ ආදර්ශ ඉතාමත්ම හොඳයි. හැබැයි මං හිතන්නේ ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක මං හිතන අද සමාජයේ පැතිරිලා තියෙන ප්‍රශ්නයක්. ගෙවල් වලට යනකොට මත්ද්‍රව්‍ය බෝතල් ගෙනිලා යනවා. මං හිතන්නේ ඒක අපිට මේ ඒකට මට උත්තරයක් දෙන්නත් බෑ. හැබැයි අර වෙබ්සයිට් එක සුදුසු නැහැයි කියපු ප්‍රශ්න නම් ඒක මගේ අමාත්‍යංශට අදාළ නිසා මෙතුමාගේ කතාවේ ඒක සදහම ඒක ගැන මම සොයලා බලලා ඒක ඒකේ අයුතු දෙයක් එහෙම නැත්නම් අපේ රට වැරදියට වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය වෙන විදිහට දෙයක් එයින් පිළිබිඹු වෙනවා නම් එය ඉවත් කරන්නට අපි කටයුතු කරන්නම් කියන විශ්වාසයත් මේ වෙලාවේ මම මේ සභාව ඉදිරියේදී ප්‍රකාශ කරනවා.
ස්තුතියි. මේ සභාව වැඩ කටයුතු අද නිමා වෙනවා. හෙට පෙරවරු 9:30ට නැවත පාර්ලිමේන්තුව රැස් වෙනවා.